මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්දකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධයා ගුවන් විදුලි ධර්ම දේශනාව.
සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. ලෞතුරු ශ්‍රී සද්ධර්මය පමණක්ම සන්නිවේදනය කරන බෞද්ධයා ගුවන්විදුලියේ දායකත්ව ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි අප මෙතැන් සිට සූදානම් වන්නේ. අද දායකත්ව ධර්ම දේශනාව සඳහා වැඩම අවදාලේ තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ, දේශකයාණන් වහන්සේ අපි සාතුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ බියගම කොට්ටුන්න පාරේ පළමු පටුමගේ නොම්බර 229/7 නිවසේ පදිංචි සංජීව ලංකා මහතා සහ යූ තිලකලතා මහත්මිය ඇතුළු සදැහැති සුපින්වත් පිරිසත් කිරිබත් ගොඩ තැබිලිගස් මුල්ල පාරේ අංක 265/1 නිවසේ පදිංචි සෝමා තිලකරත්න මහත්මිය හා තිලකරත්න මහත්මා ඇතුළු සදැහැති පිරිසත් අංක 40 ජයන්ත පාර ගම්පහ ලිපිනේ පදිංචි IL ධර්මවර්ධන මහත්මයා ඇතුළු සදැහැති සුපින්වත් පිරිසත් ගලේබෙල මැදබැද්දේ සේනානි නිවසේ පදිංචි EG බිසෝමණිකේ උපාසිකා මාතාව ඇතුළු සදැහැති සුපින්වත් පිරිසත් කඩුවෙල කොරතොට නිර්පලාබත්ත අංක 612/B නිවසේ පදිංචි සෙනෙහලතා ජයකුඩි මහත්මිය සහ ජයශ්‍රී යන දෙපළ විසිනුත් නොම්බර 269 පමුණුව පාර මහරගම ලිපිනේ පදිංචි JD අනුලාවති මහත්මිය ඇතුළු සදැහැති සුපින්වත් පිරිස අද ධර්මදේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනවා. එසේනම් ධර්මදේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් සාදුනාද පවත්වා තෙබරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි.
တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි.
තිසරණ ගමනං සම්පුන්නං
ආමබන්තේ
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අපමාදේන සම්පාදේ තබ්බං.
ආමබන්තේ සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
ධම්මං වෝ භික්ඛවේ දේසින්සාමි ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසිස්සාමි. තන්සුනාත සාදුකං මනසි කරෝත භාසිස්සාමීති.
සාදු සාදු සාදු.
ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන්ට යෙදුන මජ්ඣිම නිකායෙහි උපරිපන්නාසක වර්ගයේහි සලායතන වර්ගයට ඇතුළත් ච චක්ක සූත්‍රයේ සූත්‍ර පාඨයක් තමයි පින්වතුනි ධර්ම දේශනේ සඳහා මාතෘකා කරගන්ට යෙදුනේ. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික ශාසනයක් තුලදී සදැහැති පින්වතුන්ලා හැටියට මේ පින්වතුන්ලා කොයි කාටත් කුසල ධර්මයන් සිද්ධ කරගෙන තමන්ගේ ජීවිතයට වටිනාකමක් එක්කාසු කරගන්ට ලැබීම සම්බන්ධව පළමු කොට බොහෝම සන්තෝෂයට පත්වෙන්න ඕනි. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පින්වතුනි ශාසනයක් අපිට ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. සර්ව ධර්මයන් අවබෝධ කරපු බුදුවරු මේ ලෝකේට හැම කාලෙකම පහළ වෙනු ලබන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්න යම් තාක් කාලයක් යනවද? ඒ තරම්ම කාලයක් පින්වතුනි නව ලෞතුරා ශ්‍රී සද්ධර්ම රත්නේ පහළ වෙන්න යනවා. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ යම් තාක් ලොව දුර්ලභද, ඒ තරම්ම පින්වතුනි අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නය දුර්ලභයි. ඒ නිසා මේ රත්නත්‍රයේ බොහෝම දුර්ලභ රත්න තුනක් වශයෙන් හඳුන්වනු ලබනවා. දුර්ලභ රත්න තුනක් වෙච්ච මේ රත්නත්‍රයේ ලොව පවතින වකවානුවක් තුලදී රත්නත්‍රයේ සරණයන්ට ලැබීම සම්බන්ධව පින්වතුල කවුරුත් අප්‍රමාණ වශයෙන් සන්තෝෂයට ප්‍රීතියට පත්වෙන්න ඕනේ. රත්නත්‍රයේ සරණ ගිහිත්ලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුන දහම් ශ්‍රවණී කරමින් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙමින් ලෞතුරු නිවන් සුවේ සාදාගන්ට හේතුපනිස්රේ වන පාරමී ධර්ම පුරාගෙන ගන්ට හැකියාව ලැබීම සම්බන්ධව මේ කවුරුත් නැවත නැවතත් සිතමින් පිංගුතුනි සන්තෝෂයට ප්‍රීතියට පත්වෙන්න ඕනි. අද මේ මාතෘකා කරගන්ට යෙදුනේ මේ සූත්‍ර පාඨයේ ඇතුළත් මේ චචක්ක සූත්‍රයේ පිංගුතුනි බොහොම විසිතුරු, ඒ වගේම බොහොම වටිනා සූත්‍රයක්. විදර්ශනාව ඇතුළත් වෙලා තියෙන බොහොම ගැඹීර සූත්‍රයක් පිංගුතුනි මේ චචක්ක සූත්‍රය කියන එක. එනිසා පිංගුතුල්ලා කවුරුත් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ඕනෑකමින් යුක්තව මේ දහම් කරුණ ශ්‍රවණය කරන්න උත්සාහවත් වෙන්න ඕනි. කන් යොමු කරගෙන අහන්ට මහන්සි ගන්න ඕනි. මේ සූත්‍රයේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුනේ සැවැත්නුවර ජේතවනාරාමේදී. සැවැත්නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන භාග්‍යතුන් වහන්සේ මේ දේශනේ ආරම්භ කරනවා. මුලින්ම භික්ෂූන් වහන්සේලාව අමතනවා, ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාමි ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසිස්සාමි තන් සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි. මහණනි, නුඹලට මුල යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත් වූ, අර්ථ සම්පන්න වූ, ව්‍යංජන සම්පන්න වූ, සම්පූර්ණින් පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරනවා. තන් සුනාත එක අහන්ට, ඒ වගේම සාදුකං මනසිකරෝත බොහොම හොඳට මෙනෙහි කරන්ට කියලා මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මුලින් දේශනා කරනවා. එහෙම දේශනා කරලා නැවත සාසුරුන් වහන්සේ දේශනා කරනවා. ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි ච විඥානකායා වේදිතබ්බා ච පස්සකායා වේදිතබ්බා ච වේදනාකායා වේදිතබ්බා ච තණ්හාකායා වේදිතබ්බා. ආධ්‍යාත්මික ආයතන 6 දැනගන්නට, ඒ වගේම බාහිර ආයතන 6 දැනගන්නට, විඥාන 6 දැනගන්නට, ස්පර්ශකාය 6 දැනගන්නට, වේදනාකාය 6 දැනගන්නට, තණ්හාකාය 6 දැනගන්නට කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මෙතන පින්වතුනි ච චක්ක කියන එකෙන් අදහස් කරන්නේ, ච කියන්නේ පාලියෙන් 6ට, චක්‍ර කියන්නේ, චක්ක කියන්නේ චක්‍ර ක්‍රමයට දේශනා කරනවා. ඒ කියන්නේ 6 ඒවා කාරණා 6 බැගින් පිඟුතුනි 36ක් මේක දේශනා කරලා තියෙනවා. කරුණු 36ක් මේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා චක්‍ර ක්‍රමයට. ආධ්‍යාත්මික ආයතන 6ක්, බාහිර ආයතන 6ක්, ඒ වගේම විඥාන 6ක්, ස්පර්ශ 6, ඒ වගේම වේදනා 6, තෘෂ්ණා 6 කියන තණ්හා 6 කියලා මේ විදිහට කරුණු 36ක්. මෙහෙම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා. ආධ්‍යාත්මික ආයතන 6 දැනගන්ටි කියලා කිව්වා. මේ කුමක් සඳහාද කිව්වේ? ඒ තමයි මේ චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන මේ ආධ්‍යාත්මික ආයතන 6 තියෙනවා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා මේ ආයතන පිංගුතුනි 6ක් තියෙනවා. මෙන්න මේ ආයතන 6 දැනගන්ට කිව්වා. ඒ වගේම බාහිර ආයතන 6ක් තියෙනවා. මොනවද බාහිර ආයතන 6? බාහිර ආයතන 6 දැනගන්ටයි කියලාත් කියවනේ. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන 6ට ගෝචර වෙන බාහිර ආයතන, හිමත් නැත්තම් බාහිර රූප අරමුණු පිංගුතුමි. මේවත් දැනගන්ටයි කියලා දේශනා කළා. ඊට පස්සේ විඤ්ඤාණ 6 දැනගන්ටි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. ඇසත් රූපයත් නිසා චක්කු විඤ්ඤාණී උපදිනවා. සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං. කනත් ශබ්දයත් නිසා කනේ විඤ්ඤාණී ඇති වෙනවා. ඒ වගේම ගානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාන විඤ්ඤාණං. නාසයත් ගඳ සුවඳත් නිසා නාසී විඤ්ඤාණී ඇති වෙනවා. ඒ වගේම ජීවහංච පටිච්ච රසේච උප්පජ්ජති ජීවහා විඤ්ඤාණං. දිවත් රසයත් නිසා දිවේ විඤ්ඤාණී ඇති වෙනවා. කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං. කයත් පහසත් නිසා කයේ විඤ්ඤාණී ඇති වෙනවා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං. මනසත් අරමුණුත් නිසා මනසේ විඤ්ඤාණී ඇති වෙනවා. මෙන්න මේ විඤ්ඤාණ කාය 6 දැනගන්ටි කියලා දේශනා කළා. ඒ වගේම ච පස්ස කාය වේදිතබ්බා ස්පර්ශ කාය 6ක් දැනගන්ටි කියලා දේශනා කළා. මොනවද මේ ස්පර්ශ කාය 6? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. තින්නම් සංගති පස්සෝ. ඇසත් රූපයත් නිසා ඇසේ විඤ්ඤාණී ඇති වෙනවා. තින්නම් සංගති පස්සෝ. මේ තුනේ එකතුව තමයි ස්පර්ශය. ඒ වගේම කනත් ශබ්දයක් නිසා කනේ විඤ්ඤාණය ඇති වෙනවා. මේ තුනේ එකසුව පිංවතුනි ස්පර්ශය. ඔය විදිහටම පිංවතුනි ස්පර්ශකාය ආයතන 6 සම්බන්ධවම ස්පර්ශකාය 6ත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන් තියදුනා. ඒ කියන්නේ ඇස මුල් කරගෙන ස්පර්ශය ඇති වෙනවා. ඊට පස්සේ කන සම්බන්ධයෙන් උත් එහෙමයි. දිව සම්බන්ධයෙනුත් එහෙමයි, නාසයේ සම්බන්ධයෙනුත් එහෙමයි, කය සම්බන්ධයෙනුත් එහෙමයි, මනස සම්බන්ධයෙනුත් ඔය විදිහටම ඇති වෙනවා. ඊට පස්සේ වේදනා කාය හය දැනගන්ටි කියලා දේශනා කළා. මොනවද මේ වේදනා කාය හය? චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ. පස්සපච්චය වේදනා. ඇසත් රූපයත් නිසා ඇසේ විඥානේ ඇති වෙනවා. මේ තුනේ එකතුව ස්පර්ශය. ස්පර්ශේ ප්‍රත්‍යයෙන් වේදනාව ඇති වෙනවා. ඒ වගේම සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. කනත් ශබ්දයක් නිසා කනේ විඥානය ඇති වෙනවා. මේ තුනේ එකතුව ස්පර්ශේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් වේදනාව. ඒ වගේම ගානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාන විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. නාසයත් ගඳ සුවඳත් නිසා නාසයේ විඥානය ඇති වෙනවා. මේ තුනේ එකතුව ස්පර්ශේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් වේදනාව ඇති වෙනවා. ඔය විදිහටම පින්වතුනි දිවත් රසයත් නිසා දිවේ විඥානය තිනු. මේ තුනේ එකතුව ස්පර්ශේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් වේදනාව. ඔය ආකාරයටම තමයි කයත් පහසත් නිසා කයේ විඥානය ඇති වෙනවා. ඒ තුනේ එකතුව ස්පර්ශේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් වේදනාව. මනසත් අරමුණුත් නිසා මනසේ විඥානය ඇති වෙනවා. මේ තුනේ එකතුව ස්පර්ශේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් වේදනාව. අන්නේ ඒ හයට කිව්වා වේදනා කාය හය කියලා. වේදනා කාය හය දැනගන්න කිව්ව ඔන්න ඔය හය දැනගන්ටි කියන එක සම්බන්ධව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරානි තෘෂ්ණා කාය හය ගැන. ච තණ්හා කාය වේදි තබ්බා කියලා කිව්ව. මේ තණ්හා කාය හය දැනගන්ටි කියලා කිව්වේ කොහොමද? චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා, වේදනා පච්චය තණ්හා. ඇසත් රූපයත් නිසා ඇසේ විඥානය ඇති වෙනවා. මේ තුනේ එකතුව ස්පර්ශේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් වේදනාව, වේදනාව ප්‍රත්‍යයෙන් තණ්හාව ඇති වෙනවා. ඔය විදිහටම තමයි පින්වතුනි වේද කන සම්බන්ධයෙනුත්, ඒ වගේම නාසයේ සම්බන්ධයෙනුත්, දිව සම්බන්ධයෙනුත්, ඒ වගේම කය සම්බන්ධි මනස සම්බන්ධයෙනුත් ඔය ආකාරයටම තෘෂ්ණාව හය ආකාරයට බෙදිලා යනවා. මෙන්න මේ විදිහට මේ කාරණා 36ම ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6, ඒ වගේම විඥාන 6, ඒ වගේම ස්පර්ශ 6, වේදනා 6, තණ්හා කාය 6 කියලා මේ කරුණු 36ම දේශනා කළා. මෙතනදි පින්වතුනි මේ ආයතන වශයෙන් කියන්ට යෙදුනේ දැන් අපේ මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා ආයතන 6ක් ගැනනේ. මෙතනදි මේ ඇහැ කියන එකෙන් කියන්ට යෙදුනේ චක්කු ප්‍රසාදය කියන එක. දැන් අපිට මේ ඇහැ කියපුවාම අපිට දැන් පේන්ට ස්වරූපයෙන් යම් බාහිර ස්වරූපයක් පේනවා. නමුත් මේක සාමාන්‍යයෙන් අපි ඇහැ කියලා හැඳින්වුවාට පින්වතුනි මේ බාහිර රූපයන්ගේ රූපච්ඡායාව ගැටෙන්නේ මේ ඇහි චක්කු ප්‍රසාදය. ඒ නිසා මෙතනදි මේ ඇහැ දැනගන්ටි කියලා කියන්නේ මොකක් ගැනද? මේ චක්කු ප්‍රසාදය සම්බන්ධව. ඔය විදිහටම තමයි මේ සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, ජීවහ ප්‍රසාදය, ඒ වගේම කාය ප්‍රසාදය, මනෝ මනස කියන එක පිංගුතුනි හිත කියන එක දැනගන්ටි කියන එක දේශනා කරන්ට යෙදුන බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ප්‍රසාදය කියන එකෙන් අදහස් කරන්නේ උපය කියන එක සම්බන්ධව. ප්‍රසාදේ කියලා කියන්නේ පිංගුතුනි උපය කියන එක. දැන් චක්කු ප්‍රසාදේ කියන එක කම්ම සමුට්ඨානයි. කර්මයෙන් හට ගන්නා වූ දෙයක්. මෙතනදී මේ වේදිතබ්බා කියන පදය, වේදිතබ්බා කියන එකෙන් අදහස් කරේ මොකක්ද කියන එක මේ සූත්‍ර අටුවාවේ දක්වන්නේ විදර්ශනා නුවණින් මේක දැනගන්ටි කියන එක සම්බන්ධව. විදර්ශනා නුවණින් මේක දැනගන්ටි කියන එක ගැන තමයි මේ වේදිතබ්බා කියන එකෙන් අදහස් කරේ කියලා කියනවා. එතකොට මේ චක්කු ප්‍රසාදේ කියලා කියන්නේ ඇහි තියෙන උපය. මේ චක්කු ප්‍රසාදේ කම්ම සමුට්ඨානයි කියවනේ කර්මයෙන් හටගන්නේ. මේ ප්‍රසාදේ කියන එක පිංගුතුනි ග්‍රන්ථවල ආචාර්යයන් වහන්සේලා දක්වන්නේ අභිධර්ම ග්‍රන්ථවල කර්මයෙන් හටගන්නා මේ ප්‍රසාදය සාමාන්‍ය උකුණු හිසක් වගේ සමහර තැනක මුං පියල්ලක් වගේ කියලා තියෙන උකුණු හිසක් වගේ ප්‍රමාණයෙන් යුක්තයි මේ චක්කු ප්‍රසාදේ තියෙන එක. මේකේ චක්කු දසක කලාප රූප තියෙනවා. චක්කු දසක කලාපයක් තියෙනවා. ඒ කියන්නේ අවිනිර්භෝග රූප 8යි, ඒ වගේම ජීවිතේන්ද්‍රී රූපයයි, චක්කු ප්‍රසාද රූපය කියන මේකට කියනවා චක්කු දසක කලාප. අර උකුණු හිසක් පමණ මේ ප්‍රමාණී තියෙන මේ කොටසෙහි තමයි මේ චක්කු දසක කලාපයන්ගෙන් යුක් මේ චක්කු ප්‍රසාදේ පිහිටලා තියෙන්නේ. අන්නේ චක්කු ප්‍රසාදේනේ ප්‍රසාදය තුලට තමයි පිංගුතුනේ මේ බාහිර රූපයන්ගේ රූපච්ඡායාව ගැටෙන්නේ. එහෙමත් නැත්නම් ඇතුල් වීම කියලා ගමුකෝ අපි රූපච්ඡායාව ගැටෙන්නේ. මේ විදිහටම තමයි සෝත ප්‍රසාදය, ගාණ ප්‍රසාද, જીවහ ප්‍රසාද, කාය ප්‍රසාද ආදියත් පිංගුතුනේ. මේවා කම්ම සමුට්ටානයි කර්මයෙන්ම තමයි හටගනු ලබන්නේ. එතකොට බාහිර රූපයන්ගේ රූපච්ඡායාව චක්කු ප්‍රසාදේ ගැටෙනවා. බාහිර ශබ්දයන්ගේ ශබ්දච්ඡායාව පිංගුතුනි සෝත ප්‍රසාදේ ගැටෙනවා. ඔය විදිහටම තමයි ගාන જીවහාදී අනික් ප්‍රසාදයන් තුලත්. මෙන්න මේ දැන් චක්කු ප්‍රසාදාදී මේ ආධ්‍යාත්මික ආයතනවල බාහිර ආයතන ගැටෙනකොට පිංගුතුනි ඒත් එක්ක මොකක්ද ඇති වෙන්නේ? චක්කු විඤ්ඤාණි. දැන් කිව්වනේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. ඇසත් රූපයත් නිසා ඇතේ විඤ්ඤාණි ඇති වෙනවා. මේ තුනේම එකතුව තමයි ස්පර්ශය. මෙතනදී අපි හොඳට දැනගන්න ඕනේ වැදගත් කාරණාවක් තියෙනවා පිංගුතුනි. මොකක්ද ඒ කාරණාව? දැන් චක්කු ප්‍රසාදේ බාහිර රූපයන්ගේ රූපච්ඡායාව ගැටෙනකොට මේ ගැටීම කියන මේ ඉස්පර්ශයේ මේ ගැටීමත් එක්ක තමයි මේ විඤ්ඤාණය කියන එක ඇති වෙන්නේ. දැන් මේ තුනේ එකතුව දැන් මුලින් කියනවනේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. ඇසත් රූපයත් නිසා ඇසේ විඤ්ඤාණය ඇති වෙනවා. එතකොට ඇසත් රූපයත් නිසා ඇසේ විඤ්ඤාණය ඇති වෙනවා. හැබැයි මේ තුනේ එකතුවම තමයි සංගතියම තමයි මොකක්ද ස්පර්ශයේ වශයෙන් හඳුන්වනු ලබන්නේ. මේක නිසා ස්පර්ශය ඇති වෙනවයි කියන එක නෙමෙයි. අර තුන් දෙනාගේ මේකතුව තමයි පිංගතුනි ස්පර්ශය කියන එක. දැන් චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ ඇසේ පහළ වෙන හිත කියන එකනේ. දැන් අපි රූපයක් නේ මං අසවල් දේ දැක්කා. මං අසවල් දේ ඇසුවා. මං අසවල් සුවඳ මම විඳලා තියෙනවා. එහෙමත් නැත්නම් වෙන යම් ආකාරයකට මොකක් හරි දෙයක රසයක් ගැන කියනවනම් මං ඒ දේ අනුභව කරලා තියෙනවා කියලා මේ විදිහට කියනකොට පිංගුතුනි එතනින් අදහස් කරන්නේ මෙන්න මේ ඇස සම්බන්ධව සිත පහළ වුණා, ඒ වගේම කන සම්බන්ධව, ඒ වගේම දිව සම්බන්ධව, නාසය සම්බන්ධව මේ විදිහට ඒ ජීවහ චක්කු විඥානාදී මේ විඥාණයන් පහළ වුණයි කියන එක සම්බන්ධවම තමයි. එතකොට මෙන්න මේ විඥාණය ඇති වෙනකොට, ඒ කියන්නේ දැන් ආධ්‍යාත්මික ආයතනයේ වෙන මෙන්න මේ චක්කු ප්‍රසාදේ බාහිර රූපයන්ගේ රූපච්ඡායාව ගැටෙනකොට ඒ ගැටීම කියන එක ඒත් එක්කම තමයි ඇති. ඒත් එක්කම තමයි මේ විඥාණී කියන එකත් ඇති වෙන්නේ. මේවා පිංගුතුනි සහජාත ධර්ම. ඒ කියන්නේ එකටම ඇති වෙනවා. දැන් බලන්න දෙපස් විඥාන ගමුකෝ. දෙපස් විඥාන තියෙනවනේ. එතකොට මේ චක්කු විඥාන ආදී ඉෂ්ඨාරම්මණයක් චක්කු ප්‍රසාදයේ ගැටෙනකොට ඒක හේතුවෙන් සුඛ සහගත වේදනාදී ධර්ම ඇති වෙනවා. දැන් මේ ඉෂ්ඨානිෂ්ට වශයෙන් අරමුණු තියෙනවනේ. එතකොට මෙන්න මේ ඉෂ්ඨානිෂ්ට වශයෙන් මේ අරමුණු ඇති වෙනකොට පින්වතුනි ඒ අවස්ථාවේදී අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ඇති වෙන්නේ මොකක්ද? මේ විඥානේ. එතකොට ඒත් එක්කම පින්වතුනි ඇති වෙන එකක් තමයි මේ ස්පර්ශය කියන එක. දැන් චක්කු විඥාණය පහළ වෙනකොටම ඒත් එක තවත් ඇති වෙනවා එකටම සම්ප්‍රයෝගන චෛතසික ධර්ම හතක්. ඒවට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතීන්ද්‍රිය, මනසිකාර කියන මෙන්න මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම. එතකොට මේ චක්කු විඥාණයත් එක්ක මේක සම්ප්‍රයෝග වෙනවා. එතකොට චක්කු විඥාණය ඇති වෙනවා එතන පිංගුතුනි ස්පර්ශය කියන එකක් තියෙනවාමයි. එතකොට ඒත් එක්ක වේදනාවක් තියෙනවා. ඒකයි පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතීන්ද්‍රිය මනසිකාර කියන මේ සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්මිය කියන්ට යෙදුනේ. එතකොට ඇසත් රූපයත් නිසා ඇසේ විඥාණේ ඇති වෙනවනම් ඒ තුනේ එකතුවම තමයි ස්පර්ශය. ඒත් එකටම තමයි මේ අරමුණ බදාගෙනම තමයි මේක ඇති වෙන්නේ. දැන් සිත කියන්නේ අරමුණු දැන ගැනීම කියන එක. ආරම්මන විජානනයෙන් මේක එකයි අරමුණු දැන ගැනීම වශයෙන්. ඒක අරමුණු දැන ගැනීම වශයෙන් පිංගුතුණී ප්‍රධාන වෙනවා. නමුත් අප්‍රධාන වශයෙන් ඒත් එක්ක අනිකුත් සහජාත ධර්මත් ඇති වෙනවා. ඒවා තමයි මේ ස්පර්ශ වේදනාදී ධර්ම කියන එක. හැබැයි ඒ වාගේ ක්‍රියාකාරකම් වෙනස් වෙනස් ආකාරයකට ඇති වෙනවා. එතකොට මෙන්න මේ විදිහටම තමයි පින්වතුනි අනිකුත් ආයතන සම්බන්ධයෙන්ුත් අපි දැනගන්න ඕනේ, අපි දැනගත යුතු වෙන්නේ. එතකොට ඔය විදිහටම ආධ්‍යාත්මික ආයතනයක් වෙච්ච මේ ඇහත්, ඒ වගේම බාහිර ආයතනයක් වෙච්ච මේ රූපයත් නිසා චක්කු විඥානය තුන ඇති වෙනවා. ඒ තුනේ එකතුව ස්පර්ශේ, ස්පර්ශේ ප්‍රත්‍යින් ඊළඟට මොකක්ද ඇති වෙන්නේ? වේදනාව කියන එක. වේදනාව කියන්නේ ආරම්මන රසය අනුභව කරනවයි කියන එක සම්බන්ධව. අරමුණු රස විඳිනවයි කියන එක තමයි මේ වේදනාව කියන එකෙන් හඳුන්වනු ලබන්නේ. ඊට පස්සේ ඒ වේදනාව ප්‍රත්‍යින් මොකක්ද ඇති වෙන්නේ? වේදනාව නිසා ඊට පස්සේ ඇති වෙනවා තණ්හාව. ඔය විදිහටම පින්වතුනි මේ කාරණා 36ම ඇති වෙන ආකාරي බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විදිහට දේශනා කරපු භාග්‍යවතුන් වහන්සේ ඊළඟට මේ වෙනම අනුසන්ධි ක්‍රමයක් යටතේ, වෙනම අනුසන්ධි ක්‍රමයකින් මේ එකින් එක කාරණේ ආධ්‍යාත්මික ආයතනවල, බාහිර ආයතනවල, ඒ වගේම මේ විඥාන කායේ, ඒ වගේම ස්පර්ශ කායේ, වේදනා කායේ, ඒ වගේම තෘෂ්ණා කායේ කියන මේ එකින් එක ධර්මයන්ගේ අනාත්ම ස්වභාවය වෙනම අනුසන්ධි ක්‍රමයක් වශයෙන් දේශනා කරනවා. ඒ කොහොමද? චක්කුං අත්තාතියෝ වදෙය්‍ය තංන උපපච්චති. යම්කිසි පුජ්‍යලේ කියන මේ හැ ආත්මයයි කියලා. තංන උපපච්චති, ඒක එහෙම යෙදෙන්නේ නැහැ. චක්කුස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති. මෙහි ඉපදීමක් තියෙනවා, ඒ වගේම නැතිවීමක් තියෙනවා. චක්කුස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති. යම් කිසි දෙයක ඉපදීමක් තියෙනවා නම් නැතිවීමක් තියෙනවා නම් ඒ දේ ඉපදිලා නැති වෙලා යනකොට යම් කිසි කෙනෙක් ඒ ඉපදිලා නැති වෙලා යන්නේ එක ආත්මීය වශයෙන් ගන්නව නම් එයාට ඊළඟට දෘෂ්ටියක් ඇති වෙනවා. මොකක්ද? මගේ මේ ආත්මේ ඇති වෙලා නැති වෙලා යනවායි කියන එක ගැන. ඒක එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? මේ ඇහැ අනාත්ම නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කුං අත්තාතියෝ වදේය තංන උපපජ්ජති චක්කුස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්සකෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. අත්තාමි උපපජ්ජතිත වේචිතාති. ඉච්ඡසේමාගතං ඕති තං චක්කුං අනත්තා කියලා ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙතනදී අපි දැනගන්න ඕනේ පින්වතුනි, දැන් මේ ඇහැ අනාත්මයි කියලා කියන්නේ මොකක්ද? මේක අපිට ආත්මීය වශයෙන් පවත්වන්න බැහැයි කියන එක සම්බන්ධව. මේක අපිට ආත්මීය වශයෙන් අපිට ඕන විදිහට පවත්වන්න බැහැයි. දැන් ආත්මීය වශයෙන් පවත්වනවායි කියලා කියන්නේ යම් කිසි දෙයක් අපිට ඕන ආකාරයකට පවත්වන්න පුළුවන්කම තියෙනවායි කියන එක ආත්මීය වශයෙන් පවත්වනවායි කියන එක. නමුත් මේ ලෝකේ සවිඥානික අවිඥානික ධර්මයන් අතර, මේ සංකත ධර්මයන් අතර තියෙන කිසිම දෙයක් පින්වතුනි අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන්කමක් නැහැ. දැන් බලන්න මේ ඇහැ කියලා එකෙන් හඳුන්වන්න තියෙන චක්කු ප්‍රසාදේ කිව්වා. එතකොට ප්‍රසාදේ කියන මේ චක්කු ප්‍රසාදේ කම්ම සමුට්ටානයි. කර්මයෙන් හට ගන්නවා. කර්මයෙන් හට ගන්නවායි කියන මේ චක්කු ප්‍රසාදේ තුල චක්කු දසක කලාප කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් තියෙනවා. එතකොට රූප කලාපයක ආවිස චිත්තක්ෂණ 17යි. උප්පාද වශයෙන්, ඒ වගේම තితి වශයෙන්, භංග වශයෙන් ගත්තාම කුඩාසන 51ට මේක බෙදිලා යනවා. කුඩාසන 51ට මේක බෙදිලා යනවා පින්වතුනි. එතකොට මේකේ උප්පාදයක් තියෙනවා, තితిහක් තියෙනවා, භංගිකුක් තියෙනවා. එතකොට චිත්තක්ෂණ 17ක ආවිසයක් තමයි මෙන්න මේ එක චක්කු දසක රූප කලාපයක් තුල තියෙන්නේ. එතකොට ඊට පස්සේ මේක නිරුත්ත වෙලා යනවා. නැවත සහජාත රූප උපද්දවනවා. නමුත් උපද්දුවාට මේ රූප පිංගුතුනි චිත්තක්ෂණ 17කට වතාවක් මොකද වෙන්නේ? ඉපිදීපිද නිරුද්ධ වෙවි, නිරුද්ධ වී යනවා. එතකොට මේකේ ස්වභාවය මොකක්ද? අනිත්‍යතාවය. එතකොට යම් කිසි දෙයක් අනිත්‍ය නම් ඒක අපිට සුඛයි කියලා ගන්න පුළුවන්කමක් නැහැ. ඒක අපිට ආත්මීය වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක සත්‍ය වශයෙන්ම වෙනස් වෙලා යන ධර්මයෙන් සත්‍ය වශයෙන්ම යුක්තයි. එතකොට මේ අනිත්‍ය ලක්ෂණයෙන් මේ දේවල් යුක්ත නම්, එතකොට ඒ අනිත්‍ය ලක්ෂණයෙන් යුතු වෙච්ච දේ අපිට කවමදාකවත් පින්වතුනි පුළුවන් කමක් නැහැ ආත්මීය වශයෙන් පවත්වන්න. ඒක ඒකාන්ත වශයෙන් දුක්සහගත ස්වභාවයෙන්ම යුක්තයි. ඔන්න ඔය විදිහටම තමයි චක්කු ප්‍රසාදයට යම්කිසි රූපයක් ආපాతගත වෙනවා නම් අන්නේ ගොදුරු පිණිස පැමිණෙනා වූ ඒ රූපේ ස්වභාවයත් පින්වතුනි ඔන්න ඔය ආකාරයෙන් අපි දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒ රූපය ගැනත් කියන රූපං අත්තාතියෝ වද යම් කිසි කෙනෙක් මේ රූපය ආත්මය කියලා කියන තන්න උපපජ්ජති. ඒක එහෙම යෙදෙන්නේ නැහැ. ඒ මොකක් නිසාද? යම් කිසි කෙනෙක් රූපේ ආත්මය කියලා ගත්තොත් එයාට දෘෂ්ටියක් ඇති වෙනවා මේ රූපේ ඉපදිලා නැති වෙලා යනකොට. එහෙනම් මගේ මේ ආත්මී වශයෙන් ගත්ත මේ දේ ඉපදිලා නැති වෙලා යනවා. එහෙම වෙන්නේ නැහැ. ආත්මී වශයෙන් යම් කිසි දෙයක් පවත්වන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ ආත්මී වශයෙන් පවත්වන්න පුළුවන් දේ අපිට ඕන ඕන විදිහට පවත්වන්න පුළුවන්කම තියෙනුනේ. එහෙනම් ඒක කවමදාකවත් අනාත්ම ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. අනාත්ම ස්වභාවයකටපත් නැතු එතකොට රූපේ කියන එක අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. ආත්මය වශයෙන් පවත්වන්න මේවා වෙනස් වෙලා යනවා. දැන් බලන්න කෙනෙක් ගත්තොත් එහෙම අපි මිනිස්සේ ගත්තොත් මිනිස්සෙකුට කුඩා කාලයක් තියෙනවා. ඒ වගේම මධ්‍යම වයසක් තියෙනවා. මහලු කාලයක් තියෙනවා. එතකොට බලන්න මේ අවස්ථා ස්වરૂප අරගෙන විපරිණාම ස්වභාවයට ක්‍රමක්‍රමයෙන් පත් වෙනවා. මේ අපිට පවත්වන්න බැරිකම නිසා. මේ විදිහටම තමයි පින්වතුනි විඥානයේ සම්බන්ධවත්. ඒ වගේම ස්පර්ශයේ සම්බන්ධවත්, වේදනාව සම්බන්ධවත් මේ විදිහටම දැනගන්නට. ඒ වගේම තෘෂ්ණාව සම්බන්ධවත් මේ විදිහටම දැනගන්නට. දැන් බලන්න අපි වේදනාව ගමු. දැන් ඇහෙන් අපි හොඳ රූපයක් ඇහැට හොඳ රූපයක් ආපాతගත වෙනවායි කියමු. එතකොට චක්කු ප්‍රසාදයේට හොඳ ඉෂ්ඨකාන්ත රූපයක් ආපాతගත වෙනවා. එතකොට මේ ඉෂ්ඨ ඒ නිසා විඥාණය ඇති වෙන මේ තුන එකතු වී ස්පර්ශ ප්‍රත්‍යින් වේදනා. එතකොට මේ වේදනාව සුඛසහගත වේදනාවක් වෙනවා. එතකොට මේ සුඛසහගත වේදනාව පින්වතුනි පවතින්නේ අර චක්කු ප්‍රසාදේ. අර චක්කු ප්‍රසාදයට ආපాతගත වෙච්ච ඒ ඉෂ්ඨකාන්ත රූපෙත් තියෙනකම් පමණයි. දැන් සෝත අපි කණෙන් හොඳ ශබ්දයක් අහලා හොඳ වේදනාවක් විඳිනවායි කියලා හිතමු. ඒ වේදනාව අපි විඳින්නේ දැන් කෙනෙක් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය සමාජය තුළ ගීත ශ්‍රවණය කරනවා. ගීතයක් ශ්‍රවණය කරනකොට ඒ ගීතේ නිසා කෙනෙක් යම්කිසි සුඛසහගත වේදනාවක් විඳිනවා නම් ඒ විඳින්නේ පිඟුතුනි අර ගීතේ ශ්‍රවණය කරනකම් පමණයි. ඒ මොහොත එතන ගහට මේක නෑ. ඇයි මේෙන් බලන්ට මේ සාමාන්‍ය මේ වගේ තියෙන අනාත්ම ස්වභාවය. නමුත් ඔයිට වඩා මේක ඇතුළාන්තයක් තියෙනවා, ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ පරමාර්ථ ධර්මෝස්සේ අපි මෙන්න මේ පිංගුතුනි සත්ව පුජ්‍යල ආත්ම වශයෙන් ගන්නව මේ ස්කන්ධ පංචකය බෙද 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 අපි බලනකොට බලනකොට අපි මේ වැරදියට ඇරගෙන තියෙන මේ සියලුම දේවල් යථා තත්ත්වය අපිට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই காரணා 36ෙම තියෙන අනාත්ම ස්වභාවය ওই විදිහටම දේශනා කරන්න ඊටුණා. ඊළඟට මේ කරුණු ටික මේ විදිහට දේශනා කරලා නැවත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිඟුතුනි වෙනම අනුසන්ධි ක්‍රමයක් ඔස්සේ දේශනා කරනු ලබනවා. සක්කාය සමුදේගාමිනී ප්‍රතිපදාව. ඉදං කෝපන භික්කවේ සක්කාය සමුදේගාමිනී පටිපදා කියලා ආරම්භ කරනු ලබනවා. ඒ කියන්නේ මේ සක්කාය කියලා කියන්නේ පින්වතුනි පංචපාදානස්කන්ධයට කියනා වූ නමක්. පංචපාදානස්කන්ධයට කියන නමක් තමයි මේ සක්කාය කියන එක. සක්කාය සමුදේගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ මේ පංචපාදානස්කන්ධේ ඇතිවීමේ මාර්ගය, ඇතිවීමේ ප්‍රතිපදාව. කොහොමද මේ පංචපාදානස්කන්ධේ ඇති වෙන්නේ? භාගිතුන් වහන්සේ අර මුලින් කියපු කාරණා 36ම අරගෙන කියනවා චක්කුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති. මේ ඇහැ මගේ කියලා ගන්නවා. මේක මම කියලා ගන්නවා. මගේ ආත්මී වශයෙන් ගන්නවා. ඔය විදිහටම පින්වතුනි ඇහැට පේන රූපය, ඒ වගේම විඥාණය, ස්පර්ශය, ඒ වගේම වේදනාව, තණ්හා කියන මේ සියල්ලම මම කියලා, මගේ කියලා, මගේ ආත්මී වශයෙන් ගන්නවා. එතකොට මෙන්න මේ ගන්නා වූ වැරදි ගැනීම, ඒ කියන්නේ මේ තණ්හා, දික්ටි, මාන වශයෙන් ගන්නවා. චක්කුං ඒතම් මම මේ ඇහැ මගේ කියලා ගන්නවා කියන්නේ තෘෂ්ණාවෙන් ගන්නවා. මම ඊට පස්සේ චක්කුං ඒතම් මම ඒසෝ හමස්මි මේක මම කියලා ගන්නවා. මාන්නේ වශයෙන් ගන්නවා. ඊට පස්සේ ඒසෝ මේ අත්තාති සමනුපස්සති මේක ආත්මිය වශයෙන් දික්ටි වශයෙන් ගන්න. එතකොට තණ්හා, දික්ටි, මාන කියන මෙන්න මේ වැරදි ග්‍රහණයෙන් පිංගුතුනි මෙන්න මේව ගන්නවා. ඒ ගැනීම නිසා මොකද ඇති වෙන්නේ? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පංචපාදානස්කන්ධේ දිගින් දිගට සකස් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. දැන් බලමු තණ්හාව. තණ්හාවෙන් අපි ගන්නවා. දැන් මේ ආයතන සියල්ල කෙරෙහි යම්කිසි පුජ්‍යලයකට තෘෂ්ණාව තියෙනවා නම් ඒ තෘෂ්ණාව නිසා මොකක්ද ඇති වෙන්නේ? දැන් ආයතන පිනවන්ට හැම කෙනෙක් උත්සාහවත් වෙනවනේ පින්වතුනි. දැන් මේ ලෝකයේ යම්කිසි පුජ්‍යලයක යම් ආකාරයකට සැපයක් විඳිනවා නම් සුඛයක් අනුභව කරනවා නම් ඒ සැප විඳිනවයි කියන එකෙන් අදහස් කරන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ ආයතන මුල් කරගෙන ඒ ආයතනයන්ට ආපాతගත වෙන ගොදුරු පිණිස පැමිණෙන බාහිර ආයතනයන් නිසා, ඉෂ්ඨකාන්ත බාහිර ආයතනයන් නිසා සුඛසහගත වේදනා ඇති වෙනවයි කියන එක සම්බන්ධව. එතකොට මෙන්න මේ සුඛසහගත වේදනාව කෙරෙහි ඇලුම් කරන පුජ්‍යලයා මොකද කරන්නේ? මේ ආයතන තෘෂ්ණාවගෙන මේ පිනවන්ට උත්සාහවත් වෙනවා. මේ සියල්ල පිනවන්ට උත්සාහවත්. එතකොට යම්පිසි කෙනෙක් තුල තණ්හාව තියෙනවා නම් ඒ තණ්හාව නිසා මොකක්ද ඇති වෙන්නේ? තණ්හාපච්චය උපාදානං, උපාදානය ඇති වෙනවා. උපාදාන ප්‍රත්‍ය මොකක්ද ඇති වෙන්නේ? භවය ඇති වෙනවා. භවය කියලා කියන්නේ කර්ම සකස් වෙනවායි කියන්නේ. දැන් තණ්හාව ඊට පස්සේ උපාද, උපාදානිය කියලා කියන්නේ පිඟු දැන් ආධාන කියලා කියන්නේ ගන්නවයි කියන එකනේ. උපාදාන කියලා කියන්නේ දැඩිව ගන්නවයි කියන එක. සාමාන්‍යයෙන් කියනවා නම් තණ්හා කියන තැනදී මේ සියුම් වශයෙන් ඇතිවෙන තෘෂ්ණාවක් සම්බන්ධ. කියන්නේ බොහොම ඒ යම් කිසි දෙයකට තණ්හාවක් ආසාවක් ඇති වුණොත් ඒ මූලික වශයෙන් ඇතිවෙන තණ්හාව ඉවත් කරගන්න පහසුවක් තියෙනවා, දුරු කරගන්න. නමුත් උපාදාන තත්වයට ගියපු එක පින්තුණි ඉවත් කරගන්නවයි කියන එක බොහොම අපහසු දෙයක්. බොහොම අපහසු. ඒ නිසාම මොකද ඇති වෙන්නේ? කර්ම සකස් වෙනවා. කර්ම සකස් වෙනවා. එතකොට ඒ කර්ම සකස් වීම නිසා මොකද ඇති වෙන්නේ? නැවත භවයක් කරගෙන. එතකොට යම් තැනක දැන් අපි ගත්තොත් එහෙම තණ්හාව නිසා මොකක්ද? උපාදානයි. උපාදානයේ ප්‍රත්‍යයෙන් භවය කියන එක කියන්ට යෙදුනා. එතකොට මෙන්න මේ විදිහට පින්වතුනි අභිනව භවයක් කරා කර්ම සකස් වීම සිද්ධ වෙනවා. එතකොට භවය කියන මේකෙන් හඳුන්වන්නට දෙනු පින්පව් සම්බන්ධව. ඒ කියන්නේ කර්ම භවය, උප්පත්ති භවය කියලා දෙකක් කියනවනේ. මේ කර්ම භව, උප්පත්ති භව කියලා දෙකක් තියෙනවා. මෙතනදී විශේෂයෙන්ම කියන්ට යෙදුනේ කර්ම භවයේ සම්බන්ධව පින්වතුනි. ඒ කියන්නේ අපි ඔය පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනිඤ්ඤාභිසංඛාර ආදී වශයෙන් කියන ලබන මේ පින්පව් සම්බන්ධව තමයි. දැන් යම් කිසි පුජ්‍යලයෙක් පින්වතුනි තමන්ගේ මේ ආයතනයන් පිනවන්ටේ කියන පිනවන්ට වැරදි ආකාරයකට උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ අපි කියමු දැන් කෙනෙක් ප්‍රාණඝාතී කරනවා. එතකොට අදත්තා දාහණී කරනවා. කාම මිත්‍යාචාරයේ හැසිරෙනවා. අන්න ඒ අදත්තා දාහන, කාම මිත්‍යාචාර, එහෙමත් නැත්නම් මේ ප්‍රාණඝාත ආදී මේ සියල්ල අපුඤ්ඤාභිසංඛාර වශයෙන්, අපුණ්‍ය ධර්මියෝ හැටියට, පව් එහෙමත් නැත්නම් අකුසල ධර්මියෝ වශයෙන් හඳුන්වනු ලබනවා. අන්න ඒ නිසා යාට අකුසල් සන්තහනී තුල ඇති වෙන ඒවට කියනවා කර්ම භව කියලා. ඒ විදිහටම තමයි යම් කිසි කෙනෙක් පින්වතුනි සමහර වෙලාවට දැන් කෙනෙක්ගේ සම්පත්තීන් දැකලා ඒ සම්පත්තීන් මටත් ලැබේවා කියන අදහසින්, එහෙමත් නැත්නම් දැන් දිව්‍ය ලෝකවල ස්වરૂපය, ඒ වගේම වෙනත් වෙනත් දේවල් වල ස්වરૂපාදී අහල ඉවර වෙලා ඒවාට ඇලුම් කරලා ඒවා ලබන්ට දානමානාදී පින්කම් සිද්ධ කරනවා. ඒ දානමානාදී පින්කම් සිද්ධ කිරීම නිසා එතනදිත් පින්වතුනි මේ දැන් කුසල ධර්මියුනි සිද්ධ වෙන්නේ දන් දෙනවා, ඒ දේවල් සිද්ධ කරනවා, ඒ වගේම ප්‍රාණඝාත ආදීන් වෙන් වෙනවා, අදත්තා දාන ආදීන් වෙන් වෙනවා, ඒ වගේම කාම මිත්‍යාචාර ආදීන් වෙන් වෙනවා, බොරු වෙන් වෙන් වෙනවා, කේලම් පරුස වචන ආදී මේ දේවල් කීමෙන් වෙන් වෙලා ඉන්නවා. දස කුසල ධර්මියු සිද්ධ කරනවා. එතකොට මෙන්න මේවා පුණ්‍යාවිසංස්කාර වශයෙන් ඇතිනවා. එතකොට මේ දෙකම නිසා මොකක්ද ඇති වෙන්නේ? කර්මසක. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේ අපි කුසල ධර්මියු කරන එක බොහොම වටිනවා. නමුත් එතන තෘෂ්ණාව යෙදුනට පින්වතුනි ඒ අපිට පුළුවන්කම තියෙන කුසලයේ කුසල ධර්මියෝ මුල් කරගෙන මේ තණ්හාදී ධර්ම සියල්ලම නැති කරගන්න, නැති කරලා දහන්න පුළුවන්කම තියෙන. නමුත් මේ අකුසල ධර්ම ඒකාන්ත වශයෙන් අයහපත පිණිස, දුක් විපාක පිණිස ගෙන දෙන්නේ, කුසල ධර්ම සැප විපාක පිණිස ගෙන දෙනවා. නමුත් මේ දෙකෙන්ම භවය දික් වෙන එක සිද්ධ වෙනවා. හැබැයි කුසල ධර්මියෝ විවට්ට, ඒ වගේම විවට්ට ගාමිනී, වට්ට ගාමිනී කියලා දෙකක් තියෙනවා. එකෙන් අදහස් කරන්නේ සංසාරයේ පැවැත්ම පිණිසත්, ඒ වගේම සංසාරින් නිදහස් වීම පිණිසත් කියන මේ දෙකටම මෙන්න මේ කුසල ධර්මය උදේ. ඒ නිසා අපි හැම මොහොතකදීම විවට්ට ගාමිනී කුසල ධර්මය දියුණු කරගන්න, විවට්ට ගාමිනී කුසල් රැස් කරගන්න පින්වතුනි අපි උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ආකාරයට යම්කිසි කෙනෙක් තණ්හා දිට්ඨිමාන ඔස්සේ මෙන්න මේ සියල්ල ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, මේ විඥාන ආදී මේ දේවල් අල්ලගනු ලබනවා නම් අන්න එයාට පින්වතුනි මේ පංච උපාදානස්කන්ධය ඇති වෙනවයි කියන එක දිගින් දිගට කර්ම සකස් කරමින් මේ භවයේ දික් වෙනවයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට මෙන්න මේ පංච උපාදානස්කන්ධය නැති කරලා දාන්නේ කොහොමද? ඉදං කෝපන බික්වේ සක්ඛාය නිරෝධගාමී ප්‍රතිපදා. මහණෙනි මේක තමයි සක්ඛාය නිරෝධගාමී ප්‍රතිපදා කියලා බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා. චක්කුං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති. මේ හැ මගේ නෙවෙයි, මේක මම නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියලා තණ්හා දිට්ටි මාන වශයෙන් මේක ගන්නෙ නෑ. පංචපාදානස්කන්ධය කෙරෙහි මේ තණ්හා දිට්ටි මාන ධර්ම අත්හැරලාද මේ ආයතන ආදී සියලුම දේවල් සම්බන්ධ. එතකොට ඒ කියන්නේ මේ එකින් එක පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයේ ඔස්සේ බලනවා, ත්‍රිලක්ෂණයට දාලා බලනවා. ඒ කියන්නේ විදර්ශනා කරනවයි කියන එකම සම්බන්ධව. අට කතාවේ හඳුන්වන්නේ මෙතනදි මේ නේතම්මම නමේසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති කියන එකෙන් කියන්නේ මේක පැහැදිලිවම විදර්ශනා කිරීම සම්බන්ධවයි කියන එක සම්බන්ධ. එතකොට යම් කිසි කෙනෙක් යම් ආකාරයකට ආයතන වශයෙන් හෝ වේවා, එහෙමත් නැත්නම් ස්කන්ධ ධර්මයන්ගේ තියෙන ස්වરૂප වශයෙන් හෝ වේවා බෙදාවෙන් කරගෙන මේක ත්‍රිලක්ෂණයට නංවනවා නම්, විදර්ශනා කරනවා නම්, අන්න එයා පින්වතුනි ඒකාන්ත වශයෙන් මෙන්න මේ වැරදි දෘෂ්ටියක් වශයෙන් අරගෙන තියෙන මේ සත්ත්ව පුජ්‍යල ආත්ම ස්වરૂපයෙන් අරගෙන තියෙන මේ පංචපාදානස්කන්ධින් නියමතතු තේරුම් ගන්න පුජ්‍යලයක බවට සත්‍ය වශයෙන්මපත් වෙනවා. නියමතතු තේරුම් ගත්තයි කියන එකෙන් අදහස් කරන්නේ එයා වැරදි දෘෂ්ටිය අත්හැරලා දාපු පුජ්‍යලයක බවටපත් වෙනවා. දිට්ඨිය විසුද්ධි භාවයට පත් කරගන්න, ඒ කියන්නේ දිට්ඨු විසිද්ධිය සම්පාදනය කරගන්න පුජ්‍යලයක බවට අනිත් තැනත්පත් වෙනවා. ඉතින් මේ විදිහට සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව දේශනා කරපු බුදුරජාණන් වහන්සේ නැවත අනුසන්ධි ක්‍රමයක් වශයෙන් දේශනා කරනු ලබනවා කුමක්ද? ඒ නැවත අනුසන්ධි ක්‍රමයේ යටතේ දේශනා කරන්නේ පින්වතුනි යම් කිසි පුජ්‍යලයේගේ ආධ්‍යාත්මික ආයතනය වන මෙන්න මේ ඇහැට බාහිර රූපයක් ආපాతක ගත වෙනවා. ඒ කියන්නේ චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සුඛාය වේදනා පුට්ටෝ සමානෝ අබිනන්දති අබිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස රාගානුසය අනුසේති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇසත් රූපයත් නිසා ඇසේ විඤ්ඤාණය ඇති වෙන මේ තුන එකතු වෙයි ස්පර්ශේ ස්පර්ශේ ප්‍රත්‍යින් වේදනාව වේදනාව කියන එක තුන් වැදෑරුම් සුඛ සහගත ඒ වගේම දුක් සහගත අදුක්කම සුඛ හේවත් උපේක්ෂා සහගත සුඛාය වේදනායි පුට්ටෝ සමානෝකුවි එකයි සුඛ සහගත වේදනාවක් පහසනවා ඒ පැහැසෙනකොට සුඛ සහගත වේදනාවක් අනුභව කරනකොට අබිනන්දති සතුටු වෙනවා අබිවදති සතුටු වචන ප්‍රකාශ කරන අජ්ජෝසාය තිත්තේ බැසගෙනම ඉන්නවා තස්ස රාගානුසය අනුසේති ඔය විදිහටම බුදුරජාණන් වහන්සේ පටිගේ සම්බන්ධවත් ඒ වගේම අවිජ්ජාව සම්බන්ධව දේශනා කරනවා මේ රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියන එක ප්‍රහාණය වෙන්නේ නැහැ යම් කිසි කෙනෙක් දුක්සහගත වේදනාවක් පහසනකොට ඒකට ශෝක කරනවා නම්, ඒ වගේම ක්ලාන්තයටපත් වෙනවා නම්, වෙහෙසටපත් වෙනවා නම් එයාගේ පටිඝානුසය දුරු වෙන්නේ නැහැ. ඒ වගේම අදුක්කම සුඛ වේදනාවක් පහසනකොට ඒකේ ඇතිවීම නැතිවීම ආදී මේ ස්වરૂපය දකින්නේ නැත්තම් අන්න ඒ තැනත්තාගේ මේ අවිජ්ජානුසය ප්‍රහාණය වෙන්නේ නැහැයි කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. ඉතින් මේ විදිහට මෙතනදිත් කියන්නේ පිංගුතුනි තණ්හා දිට්ටි මාන වශයෙන් මේ වැරදි ආකාරයට මේ ගැනීම සම්බන්ධවයි කියන එකම තමයි මේ අට කතාවේ වෙනම අනුසන්ධි ක්‍රමයක් ඇටියට මේක දේශනා කරේ කියන එක සම්බන්ධව දක්වලා තියෙනවා. ඊට පස්සේ නැවත මේ රාගානුසය පටිඝානුසය අවිජ්ජානුසය ප්‍රහාණය වෙන්නේ කොහොමදයි කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ඒ අර කියපු එකට ප්‍රතිපක්ෂ වශයෙන්මයි කියන්නේ සුඛ සහගත වේදනාවක් පහසනකොට නාබි නන්දති නාබි වදති නාජ්ජෝසාය තිට්ඨති ඒකට සතුට වෙන්නෙත් නැහැ, සතුට වචන ප්‍රකාශ කරන්නෙත් නැහැ, මේ තුල බැසගෙන ඉන්නෙත් නැහැ. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ සියල්ල දකිනවා. පටිඝානුසය සම්බන්ධවත් එහෙමයි, අවිජ්ජානුසය සම්බන්ධවත් එහෙමයි. මේ යම් යම් ආකාරයකට මේ ద్వාරයන්ට ඉෂ්ඨ හෝ වේවා අනිෂ්ඨ හෝ වේවා මධ්‍යස්ථ හෝ වේවා අරමුණු ආපాతගත වෙලා ඒ වේදනාදී ධර්ම ඇති වෙනකොට ඒවා කෙරෙහි පිංඋතුණී අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් තමන්ගේ නුවණ යොදනවා නම් අන්නේ තැනත්තාගේ මේ රාගානුසය පටිඝානුසය අවිජ්ජානුසය කියන අනුසය ධර්ම ප්‍රහාණය වෙනවයි කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මෙහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රකාශ කරනවා යම් කිසි කෙනෙක් යම් සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් මේ විදිහට බලනවා නම් අන්නේ බලනකොට ඒ තැනත්තා ඇස කෙරෙහිත් කලකිරෙනවා. ඒ වගේම රූපේ කෙරෙහිත් කලකිරෙනවා, විඥාණය කෙරෙහිත් කලකිරෙනවා, ස්පර්ශයේ කෙරෙහිත් කලකිරෙනවා, වේදනාව කෙරෙහිත් කලකිරෙනවා, තණ්හාව කෙරෙහිත් කලකිරෙනවා. ඔය විදිහටම මේ ආයතන සියල්ලම කෙරෙහි කලකිරෙනවා. කලකිරුණාම කලකිරුණ නිසාම නොයල් මහට ගන්නවා. නොයල් මහට ගත්ත තැනැත්තා මේ සියලුම දේවල් වලින් නිදහස් වෙනවා. නිදහස් උනායි කියලා කියන්නේ පිංගතුණි අන්‍යයාගේ සියලු කෙලෙස් ධර්මියෝ නැති උනායි කියන එක සම්බන්ධ. කෙලෙස් ධර්මියෝ නැති වුණාම මේ තැනැත්තා දැනගන්නවා මගේ කෙලෙස් සියල්ල නැති උනායි කියන එක. සීනා ජාති, ජාති සේවුණා. උසිතම් බ්‍රහ්මචරියං බඹසර වැස නිම කළා. නාපරං ඉත්තත්තා මෙතෙනින් මත්ෙහි නිර්වාණයේ පිණිස විමුක්තිය පිණිස කරන්ට දෙයක් නැහැයි කියන මේ කාරණේ දැනගත්තා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා ලහවර වෙනකොට භික්ෂුන් වහන්සේලා 69ක් පින්වතුනි සව් කෙලිසුන් නසලා උතුම් මහරහත් භාවයට පත් වුණා. මෙච්ච චක්ක සූත්‍ර දේශනේ අවසානයේදී මෙච්ච චක්ක සූත්‍ර අට කතාවේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට 69ක් රහත් උනායි කියන එක විතරක් නෙවෙයි, අග්‍රශ්‍රාවක මහෞතුමන් වහන්සේලාත් මේ දේශනේ දේශනා කරනකොටම 69 බැගින් මහරහත් භාවයට පත් වෙලා තියෙනවා. 80 මහ ශ්‍රාවකයන් වහන්සේලම මේක දේශනා කරනකොට 69 බැගින් මහරහත් භාවයට පත් වෙලා තියෙනවා. මේකත් ආශ්චර්ය මද්දයක් නෙමේ. ඒ මොකක් නිසාද? ඒ උතුමන් වහන්සේලා මහා නුවණැති උතුමු කියන එක අට කතාවේ හඳුන්වන අපරභාගේ ලංකාවේදීත් මහරහතන් වහන්සේලා මෙන්න මේ දේශනේ බොහෝ තැන්වලදී දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරලා අවසන් වෙනකොට පින්වතුනි බොහෝ පිරිස් මහරහත් භාවයට පත් උනායි කියන එක සම්බන්ධව මේ සූත්‍ර අට කතාවේ සඳහන් කරන විශේෂම මලියදේව මහරහතන් වහන්සේ බොහෝ තැන්වලදී මේ සූත්‍රය දේශනා කරලා තියෙනවා. අති විශාල පිරිස් උතුම් මහරහත් භාවයට පත් උනා කියන එක ගැනම සඳහන් කරලා තියෙනවා. ඒ නිසා බොහෝම සන්තෝෂයට පත් වෙන්න අද දවසේදී මේ පින්වතුන්ලා බොහොම වටිනා සූත්‍රයක් ශ්‍රවණය කරේ මේ චචක්ක සූත්‍රේ. ඉතින් ඒකාන්තයෙන් මේ චචක්ක සූත්‍ර ශ්‍රවණයේ මේ ධර්ම දේශනාව අපි සෑම දිනාටම අමා මහ නිවන පිණිස හේතු වෙන උතුම් පාරමී ධර්මයක් බවට පත් වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගන්නට. විශේෂයෙන්ම අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා තියෙන පින්වතුන්ලා පිරිසක් නම් සඳහන් කරලා තියෙන බියගම කොට්ටුන්න පාරේ පළමු පටු මගේ නොම්බර 239 හතදරන නිවසේ පදිංචි සංජීව ලංකා මහතා, ඒ වගේම යූ තිලකලතා මහාත්මනිය විසින් තමයි මේ දායකත්වයේ දරලා තියෙන්නේ. අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙනවා මව්පිය දෙපාර්ශවයේම මිය පරලෝයන්ට යෙදුන ඒ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවායි කියන එක සම්බන්ධව. ඒ වගේම ආශිර්වාද කිරීම වාගිකුක් තියෙනවා යූජී මල්විස් අප්පුහාමි පියාණන්ට, ඒ වගේම සිසිලියානා රත්නායක මෑණියන්ට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තියෙන, ඒ වගේම පවුලේ සියලුම ඥාතීන්ට සහෝදර සහෝදරියන්ට නෑනල මස්සිනල සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරලා තියෙන. ඇමරිකාවේ වෙසෙන ආරිබාප්පා ඇතුළු පවුලේ සියලුම නැහිත මිතුරන්ට සෙත් පතල තියෙන, වගේම දේශකයන් වහන්සේටත් බෞද්ධා නාලිකාවේ නිර්මාතෘ පූජනීය දරණාගම කුසලදම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් සෙත් පතල තියෙනවා, කාර්ය මණ්ඩලයටත්. ඉතින් ඒ පින්වතුලාගේ මේ සම්ම්‍ය ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරලා තිනවා කිරිබත්ගොඩ තැඹිලිගස් මුල්ල පාරේ අංක 265 එක දරණ නිවසේ පදිංචි සෝමලතා තිලකරත්න මහාත්මනිය හා ඒ වගේම තිලකරත්න මහත්මයා කියන මේ පින්වතුලා අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙන බස්නායක මහත්මයාට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම බස්නායක මහත්මනියට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම සයිමන් මහත්මයා, ඒ වගේම ජයකොඩි අප්පු ජයකොඩි හාමිනේ කියන මේ මව්පියන්ට පින් අනුමෝදන් කරනවායි කියන එක. වෙනත් අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙනවා දායක දෙපළට සෙත් පතනවායි කියන එක සම්බන්ධ වේ දූ දරුවන්ගේ දූ දරුවන්ට, ඒ වගේම අනිකුත් පින්වතුන්ලට සෙත් පතනවායි කියන එක සම්බන්ධව තවත් පින්වතුන්ලා පිරිසක් දායකත්වයේ දරලා තියෙනවා. IL සිරිවර්ධන මහත්මයා අංක 40 ජයන්තිපාරේ පදිංචිව සිටින පින්වතුලගේ අරමුණ වන්නේ ඒ IL සෝමපාල පියාට, ඒ වගේම වික්‍රමරත්න පියාට, ඒ වගේම ඇන්ඩිස් පෙරේරා මාමණ්ඩිට, ඒ වගේම පුංචි හාමිනි නැන්දනියට පින් අනුමෝදන් කරනවායි කියන එක සම්බන්ධව, ඒ වගේම 2014 8/17 වෙනි දිනට වසර 62ක් සපිරෙන තමාට, ඒ වගේම අනිකුත් පින්වතුලාටත් සෙත් පතනවා, තමන්ගේ ඥාතීන්ට මුණුපුරන්ට මිනිපිරියන්ට සියලුම දෙනාට සෙත් පතනවායි කියන එක අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන මේ ප්‍රාර්ථනාව සිද්ධ කරලා තියෙනවා. තවත් දායක පින්වතුලා පිරිසක් ඉන්නවා ගලේවැල මැදබද්ද සේනාන් නිවසේ පදිංචියේ ඊජී බිසෝමැණිකේ උපාසිකා මාතාව ඇතුළු පවුලේ අය. අරමුණ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මිය පරලෝ යන්ට ඉදුණේ රෝහිණී මැදබද්ද දියණියට පින් අනුමෝදන් කරනවා කියන එක, ඒ වගේම රණවිරු නිමල් චන්ද්‍රසිරි පුතාට, ඒ වගේම දෙමව්පියන්ටත් පින් අනුමෝදන් කරනවායි කියන එක මතක් කරලා තියෙනවා. ඒ වගේම තවත් ප්‍රාර්ථනාවක් තියෙනවා. මෙදබද්ද බෝධිමළු විහාරස්ථානයේ අධිපති පූජනීය මොරගොල්ලේ පියදස්සි මහා ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට දීඝාසිරි ප්‍රාර්ථනා කරනවායි කියන එක සම්බන්ධව. ඒ වගේම තවත් දායක පින්වතුන්ලා පිරිසක් ඉන්නවා. කඩුවෙල කොරතොට නිර්පලාවත්ත 612 B නිවසේ පදිංචි සෙනෙහෙලතා ජයකොඩි මහාත්මණිය සහයි ජයසිරි යන පින්වතුන්ලා දෙපළ විසින් අරමුණු වශයෙන් මතක් කරලා තියෙන සෙනෙහෙලතා ජයකොඩි මහාත්මණියගේ 17 වෙනිදාට 49 වෙනි උපන්දිනයට සෙත් පතනවායි කියන එක සම්බන්ධව. ඒ වගේම ජයසිරි මහත්මයාගේ මෑණියන් ඇතුළු දෙපාර්ශවයේ සියලුම ඥාතීන්ට සෙත් පතනවායි කියන එක. ඒ වගේම ජයකොඩි මහත්මයාගේ මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවායි කියන එක. ඒ වගේම සියලුම තමන්ගේ හිතමිතුරාදීන්ටත් ආශිර්වාද කරනවායි කියන එක මතක් කරලා තියෙනවා. ඒ වගේම තවත් දායක පින්වතුන්ලා පිරිසක් ඉන්නවා. නොම්බර 269 පමුණුව පාරේ පදිංචි අනුලාවතී මහත්මණිය අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මියගිය දෙමව්පියන්ට හා ස්වාමි පුරුෂයා වන සේනත් වැලිවත්ත මහත්මයාට පින් අනුමෝදන් කරනවායි කියන එක සම්බන්ධව. සංසාරගත සියලුම ඥාතීන්ට පින් දෙනවායි කියන එකත් මතක් කරලා තියෙන සමස්තයක් වශයෙන් ඒ දායකත්වයේ දරපු සියලුම පින්වතුන්ලාගේ නමින් මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට මේ පින් අත් වේවා. ඒ ඥාති වර්ගයා මේ පින් දැක බලලා සතුටටපත් සැපයටපත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. සියලුම දෙනාට මේ කුසල ධර්මයන්ගේ බලමහිමයෙන් අමා මහ නිවන් සුව සාදාගන්ට ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති.
සතු සතු සතු. එම ධර්මදේශනා පැවැත්වූ තලබතුකොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ගෞරවණීය ස්වාමින්වයන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු වල නිරත වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ආගුවන්දුලියේ දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමාවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්දකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධයා ගුවන් විදුලි ධර්මදේශනාව.